හොඳයි. අපි ඊළඟ ගැටලුව දෙස අවධානය යොමු කරමු. තරංගයක සංඛ්‍යාතය හර්ට්ස් 1500ක් වන අතර එහි තරංග ආයාමය සෙන්ටිමීටර 20 නම්. එහි වේගය සොයන්න. තරංගයක සංඛ්‍යාතය හර්ට්ස් 1500 නම්, තරංගයක තරංග ආයාමය සෙන්ටිමීටර 20 නම්, එහි වේගය සොයන්න. එතකොට අපි අර සමීකරණයට ආදේශ කරලා බලමු. ඔන්න අපි මුලින්ම ගාන මේ ප්‍රශ්නේ දීලා තියෙන දත්ත ටික ලියාගමු පැත්තකින්. ඔන්න සංඛ්‍යාතයේ හර්ට්ස් 1500යි. එහෙමනම් F සමානයි හර්ට්ස් 1500යි. තරංග ආයාමය ලැම්ඩා සමානයි සෙන්ටිමීටර 20යි. ඔබ දන්නවා සමීකරණ වලට අපි ආදේශ කරනකොට භෞතික විද්‍යාවේදී සම්මත සංකේත වලින් සම්මත ඒකක වලින් ආදේශ කරන්න ඕනේ. සම්මත ඒකක වලින් කිව්වම දිගමිනීමේ සම්මත ඒකකයේ කුමක්ද? දිගමිනීමේ සම්මත ඒකකයේ තමයි ආදරණීය දුවේ පුතේ මීටර් කියන ඒකකය. එහෙනම් එහි සංකේතයේ සිම්පල්ෙන් අකුරක්. එතකොට අපිට මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර 20යි කියලා. එහෙනම් සෙන්ටිමීටර 20 අපි මීටර් බවට පරිවර්තනය කරන්න ඕනේ. එම නිසා අපි ආදේශ කරන්නේ සෙන්ටිමීටර වලින් නෙමෙයි මීටර වලින් 20 බෙදීම 100 කියලා. ඒතර ඔබ දන්නවා අපි මේ ආදේශ කරන්න ඕනේ හර්ට්ස් 1500 ගුණ කිරීම මීටර 20 බෙදීම 100. එතකොට අපි ඒ ගාන සුළු කරපුවම පිළිතුර ලැබෙනවා තත්පරයට මීටර 300ක්. ඔබ ඉතා වේගෙන් ගණන් හැදුවා නම් මම මේ කියන අතරතුරේදීම ඔබට පිළිතුර ගන්න පුළුවන් තත්පරයට මීටර 300ක් කියලා. හොඳයි, මෙම ගැටලුව දිහා අපි බලමු. එක්තරා තරංගයක ආවර්ත කාලය තත්පර දෙකක් වන අතර එහි තරංග ආයාමය මීටර 20කි. එහි වේගය සොයන්න. එතකොට ආදරණීය දුවේ පුතේ අපිට මේ තරංගයේ ආවර්ත කාලයේ තත්පර දෙකක් විදිහට දීලා තිනවා. එහෙමනම් කැපිටල් T සමානයි තත්පර දෙකයි. තරංග ආයාමයේ මීටර 20යි. තරංග ආයාමයේ අපි සංකේත උත්කන්නේ ලැම්ඩා කුරෙන්නේ. එහෙමනම් ලැම්ඩා සමානයි මීටර 20යි. එහෙමනම් වේගය සොයන්න අපි මොකද කරන්නේ? දැන් අපි බලමු මොකද්ද අපි ගන්න සමීකරණය. හොඳයි, v සමානයි ලැම්ඩා බෙදීම t කියන සමීකරණය. එහෙමනම් ලැම්ඩාට අපි ආදේශ කරනවා මීටර 20, t වලට ආදේශ කරනවා තත්පර 2. එහෙනම් 20 බෙදීම 2. 20 බෙදීම 2 කියලා කියන්නේ ආදරණීය දුවේ පුතේ තත්පරයට මීටර 10යි. හොඳයි, දැන් ඔය අපි ගැටලු කීපයක් ගැන කතා කරේ. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය තුළ සාමාන්‍ය පෙළ විභාගයේදී මෙවැනි ගැටලු ඔබට දකින්න ලැබෙන්න පුළුවන්. ඉතින් එම නිසා ඒ වගේ අවස්ථාවකදී මේ ගැටලු පිළිබඳව, එමත් නැත්නම් මේ සමීකරණ පිළිබඳව හොඳ අවධානයකින් ඉඳලා අපි පිළිතුරු ලිව්වොත් අපිට ඉහළ ලකුණකට ළඟා වෙන්න පුළුවන්. භෞතික විද්‍යාවේදී බොහෝම පහසු ඒකකයක් තමයි මේ තරංග හාහි භාවිත කියලා කියන්නේ. ඉතින් ඒක නිසා මම අද දවසේ තෝරගත්තේ ඔබට පහසුවෙන් ලකුණු ලබා ගන්න පුළුවන් විදිහේ ඒකකයක්. ඉතින් මේ ඒකකයේ තියෙන ඉතා වැදගත් කරුණු කීපයක් අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යමු. හොඳයි, දැන් අපි තරංග වර්ග ගැන කතා කරා. තරංග වර්ග දෙකක් ප්‍රධාන වශයෙන් කතා කරා, යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංග කියලා. යාන්ත්‍රික තරංගයට තේ නැවත අපි වර්ග කරගෙන ආවේ මොනවද? තීරයක් තරංග සහ අන්වායාම තරංග කියන කොටස් දෙක. ආදරණීය දුවේ පුතේ, එතකොට අපිට තව එක් කොටසක් ඉතිරි වෙලා තියෙනවා. ඒ තමයි විද්‍යුත් චුම්බක තරංග. ආදරණීය දුවේ පුතේ, විද්‍යුත් චුම්බක තරංග කියලා කියන්නේ අපි මුලින් කතා කරපු විදිහට විද්‍යුත් ක්ෂේත්‍රයක් හා චුම්බක ක්ෂේත්‍රයක් ඊට එකිනෙක ලම්බකව කම්පණය වීම නිසා ඊට ලම්බක තලයක් ඔස්සේ හටගන්නා තරංගවලට. එම නිසා ආදරණීය දුවේ පුතේ, විද්‍යුත් චුම්බක තරංග ප්‍රචාරණය වීම සඳහා අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඒවායේ වේගයත් වැඩි. 3 ගුණ කිරීම 10 බල 8යි වගේ වේගයකින් මේ තරංග ගමන් කරනවා. ඒ වගේම තමයි මේ තරංගවලට බාහිරින් ලබා දෙන විද්‍යුත් හෝ චුම්බක බල මගින් මේ තරංගයට බලපෑමක් ඇති කරන්න බෑ. ඔන්නයි කියන ලක්ෂණ ටික විද්‍යුත් චුම්බක තරංගවලට තියෙනවා. එහෙමනම් දුවේ පුතේ, විද්‍යුත් චුම්බක තරංගවල ලක්ෂණ ඔබට ලියන්න කියලා කිව්වොත් අපි මේ කරුණු තුන ගැන හොඳ මතකයක් තියාගමු. විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රයක් කම්පණය වීමෙන් හටගනී. ඒ වගේම මේවා ප්‍රචාරණය වීම සඳහා අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය නොවේ. ඒ වගේම මේවායේ වේගය තත්පරයට මීටර් වලින් 3 ගුණ කිරීම 10 බල 8ක්. විද්‍යුත් චුම්බක තරංග ගැන කතා කරනකොට විද්‍යුත් චුම්බක තරංගවලට උදාහරණ ගැන අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි, ඔබ දන්නවා දැන් මම මේ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිට ඔබව අමතනකොට ඔබ දුරස්ථව සිටියත් මගේ කටහඬ ඔබට ඇසෙනවා. ඔබ මොහොතකට හෝ හිතුවද ඒ කොහොමද කියලා? මම කතා කරන්නේ ධ්වනිය, ශබ්දය වුණාට ඔබට ඒ ශබ්දය කෙලින්ම ඔබේ නිවසට ලැබෙන්නේ නැහැනේ. ඒ ශබ්දය ඔබට ලැබෙන්නේ විද්‍යුත් චුම්බක තරංගයක් සමග එකතු කරලා. ඒ තමයි ගුවන් විදුලි තරංග. නැත්තම් මේ ගුවන් විදුලිය කියන මේ මාධ්‍ය. ඒතර ගුවන් විදුලි තරංග කියලා කියන්නේ විද්‍යුත් චුම්බක තරංගයක්. ඒ වගේම ආදරණීය දුවේ පුතේ, සූර්යාගේ සිට පැමිණෙන ආලෝකය, තාපය වගේ තරංගත් කිරණත් විද්‍යුත් චුම්බක තරංග විදියටයි සැලකෙන්නේ. ඒ වගේම පාරජම්බූල කිරණ, අධෝ රක්ත කිරණ, ඒ වගේම එක්ස් කිරණ, ගැමා කිරණ වගේ ඒවත් උදාහරණ විදියට අපිට ගන්න පුළුවන්. දැන් මේ විද්‍යුත් චුම්බක තරංග සලකපුවම විද්‍යුත් චුම්බක තරංගවල වේගය හැම තරංගයකම නියතාගයක් 3 ගුණ කිරීම 10 බල 8යි. නමුත් මේවායේ තරංග ආයාමයේ සහ සංඛ්‍යාතයේ වෙනස් වෙන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, තරංග ආයාමය අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. තරංග ආයාමය අඩු වෙනකොට සංඛ්‍යාතය වැඩි වෙනවා. තරංග ආයාමයේ වැඩි වෙනකොට සංඛ්‍යාතය අඩු වෙනවා. ඒක විද්‍යුත් චුම්බක තරංග වල දකින්න ලැබෙන දෙයක්. දැන් ඔය තරංග මම අර ඉස්සර කිව්ව තරංග ටික ගත්තම, ඒ ටික උදාහරණ විදිහට ගත්තම, ওই තරංග වල තියෙන සංඛ්‍යාතය සහ තරංග ආයාමය අනුව අපිට කිසියම් ආකාරයකට පෙළගස්වන්න පුළුවන්. දැන් අපි මෙහෙන් පෙළගස්වමුකෝ. අපි සංඛ්‍යාතයේ වැඩි වෙන පිළිවෙලට පෙළගස්වමු. දැන් ඔබේ පෙළ පොතේත් මේ අදාළ සටහන තියෙනවා, ඔබට බලා ගන්න පුළුවන්. මුලින්ම අපි ගුවන් විදුලි තරංග සැලකුවොත්, ගුවන් විදුලි තරංග වල තමයි අපි ඔය කතා කරපු උදාහරණ අතරින් තියෙන අඩුම සංඛ්‍යාතයේ තියෙන ගුවන් විදුලි තරංග. ඊළඟට සූක්ෂ්ම තරංග. ඔබ දන්නවා මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ සූක්ෂ්ම තරංග. හරි. එතකොට සූක්ෂ්ම තරංග වල සංඛ්‍යාතයේ තරමක් වැඩි. ගුවන් විදුලි තරංග වලට වඩා තරමක් වැඩි. ඊළඟට අධෝ රක්ත. අධෝ රක්ත වලට පසුව ආලෝකය. ඊළඟට පාරජම්බුල. ඊළඟට එක්ස් කිරණ. ඊළඟට ගැමා කිරණ. දැන් ඔය මම කිව්වේ මුලින් කිව්ව පිළිවෙල මං ආපහු කියන්නම්. ගුවන් විදුලි තරංග, සූක්ෂ්ම තරංග, අධෝ රක්ත, ආලෝකය, පාරජම්බූල, එක්ස් කිරණ, ගැමා කිරණ. මං ওই ශ්‍රේණිය ගියාගෙන ගියේ සංඛ්‍යාතය වැටි වෙන පිළිවෙලට එහෙමත් නැත්නම් තරංග ආයාමයේ අඩුවන පිළිවෙලට එතකොට මේ තරංග කිසියම් ආකාරයකට මම ඔය පෙළ ගැස්සුවානේ ඔය පෙළ ගැස්මට අපි කියනවා විද්‍යුත් චුම්බක වර්ණාවලිය කියලා විද්‍යුත් චුම්බක වර්ණාවලිය දැන් මේ විද්‍යුත් චුම්බක තරංග වල ප්‍රයෝජන කීපයකුත් අපි කතා කරමුකෝ විද්‍යුත් චුම්බක තරංගයටදී අපි මුලින්ම කතා කරමු ගුවන් විදුලි තරංග දැන් ඔබට හොඳම උදාහරණයක් තමයි අපි මේ කතා කරන අවස්ථාවේදී ලැබෙන අත්දැකීම ගුවන් විදුලිය ක්‍රියාත්මක වෙන්නේ ගුවන් විදුලි තරංග වලින් ඉතින් ඒතර ගුවන් විදුලි තරංග වල ප්‍රයෝජනයි තමයි තොරතුරු sannivedanaya තොරතුරු sannivedanaya සඳහා ගුවන් විදුලි තරංග යොදා ගන්නවා ඒ වගේම සූක්ෂ්ම තරංගත් අපි විවිධ සම්ප්‍රේෂණ මාධ්‍යන් විදිහට එහෙමත් නැත්නම් තොරතුරු සම්ප්‍රේෂණයේදී මාධ්‍යයක් විදිහට අපි පාවිච්චි කරනවා ඒ වගේම ඔබ දන්නවා ඇති ඔබ සමහරට ඔබේ නිවසෙත් ඇති ඔබ දැක ඇති ශුද්‍ර තරංග උඳුන් ශුද්‍ර තරංග උඳුනක උඳුනක් තුල ශුද්‍ර තරංග භාවිත වෙනවා ඊළඟට අපි කතා කරමු අදෝරක්ත පිළිබඳ අදෝරක්ත කිරණ ප්‍රයෝජනට ගන්නේ බොහෝ වෙලාවට අදෝරක්ත කැමරාවල ඒ වගේම ඔබේ නිවසේ තියෙන දුරස්ථ පාලකයේ ඒ වගේ අවස්ථාවල දුරස්ථ පාලක සඳහාත් අපි අදෝරක්ත කිරණ භාවිත කරනවා ඒ වගේම ආලෝකය ඔබ දන්නවා ආලෝකය අපිට බොහෝ වැදගත් පෙනීම සඳහා ආලෝකය වැදගත් වෙනවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝකය වැදගත් වෙනවා විවිධ කටයුතු වලදී අපිට ආලෝකය වැදගත් වෙනවා ඒතර ආලෝකය කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය කොටසක් ඒතර විද්‍යුත් චුම්බක තරංගයක් ඊළඟ පාරජම්බුල කිරණ සමහර පාරජම්බුල කිරණ පිළිබඳව ඔබ අහලා තියෙනවා ඒවා අපිට හානිදායකයි කියලා ඇත්ත වශයෙන්ම ඔව් සමහර පාරජම්බුල කිරණ අධිශක්තිය කිරණ තියෙනවා ඒවා අපිට හානි කරයි නමුත් සමහර අවස්ථාවල අපි මේ ශක්තිය අඩු පාරජම්බුල කිරණ අපේ විවිධ ප්‍රයෝජනයන් සඳහා යොදා ගන්නවා උදාහරණයක් විදිහට රෝහල්වල විස බීජ විනාශ කිරීමට ඒ වගේම ඔය බැංකු කටේ තුලදී මුදල් ගණන් කරන යන්ත්‍රය තියෙන්නේ අන්නේ මුදල් ගණනය කරන යන්ත්‍රයත් භාවිත කරන්නේ පාරජම්බුල කිරණ ඊළඟට ඔබ දන්නවා සාමාන්‍යයෙන් අපේ ශරීර අභ්‍යන්තරයේ විවිධ රෝග නිර්ණය කිරීම සඳහා එක්ස් කිරණ යොදා ගන්නවා. ඒතර එක්ස් කිරණ කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලියේ එක සීමාවක තියෙන තරංග වර්ගයක්. ඊළඟට අවසාන වශයෙන්ම ගැමා කිරණ. ගැමා කිරණ යොදා ගන්නේ බොහෝ වෙලාවට පිළිකා සෛල විනාශ කරන ඒ උපකරණවල. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි ඔය කතා කරේ විද්‍යුත් චුම්බක තරංගවල භාවිත පිළිබඳව. ඒතර ආදරණීය දුවේ පුතේ අපි මෙතෙක් කතා කරේ මේ තරංගවල තියෙන බොහෝ වැදගත් කොටස් කීපයක් තවත් ඉතාම වැදගත් තව කොටසක් අපිට ඉදිරියේදී කතා කරන්න තියෙනවා. එතකොට අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ධ්වනි තරංග පිළිබඳව. ඔබ දැන් ධ්වනිය ගැන දන්නවනේ. ධ්වනිය කියන්නේ යාන්ත්‍රික තරංග වර්ගයක්. යාන්ත්‍රික අංශු කම්පණය වීම නිසායි ඒ තරංග උත්පාදනය වෙන්නේ. මේ තරංගවල තියෙන තවත් ලක්ෂණයක් තමයි මේ තරංග ප්‍රචාරණය වීම සඳහා අංශුමය මාධ්‍යයක් අත්‍යවශ්‍ය වෙනවා. ඔබට මතක ඇති ඔය අට ශ්‍රේණියේදී ඔබ ඉගෙන ගන්න ඇති ධ්වනිය සම්ප්‍රේෂණය වීම සඳහා මාධ්‍යයක් අවශ්‍ය බව පෙන්වන්නත් ඉතා සරල ක්‍රියාකාරකමක්. හොඳයි. ධ්වනි තරංග සැලකුවම ධ්වනිය ගමන් කරන්න යාන්ත්‍රිකවයි ධ්වනිය සැලකුවම ධ්වනි තරංග වල ප්‍රධාන ලක්ෂණ කීපයක් තමයි අපි ඔය කතා කරේ. ධ්වනි තරංග වල තවත් වැදගත් ලාක්ෂණික කීපයක් තියෙනවා. ඒ තමයි ධ්වනි ලාක්ෂණික කියලා අපි හඳුන්වන්නේ තාරතාවය ඒ වගේම හඬේ සැර සහ ධ්වනි ගුණය කියන ප්‍රධාන ධ්වනි ලාක්ෂණික තුන. ඇත්ත වශයෙන්ම තාරතාවය කියන්නේ මොකද්ද? දැන් ඔබ සංගීතය ශ්‍රවණය කරනකොට සංගීතයේ ස්වර කියලා වර්ගයක් තියෙනවනේ. සා, රී, ගා, මා, පා, දා, නී ආදී වශයෙන් ස්වර හතක් තියෙනවනේ. ඔය ස්වර හතෙහි ඒ ස්වර වෙනස් වශයෙන් අපිට ශ්‍රවණය කරන්න හැකියාව ලැබිලා තියෙන්නේ මේ තාරතාවය කියන ගුණය නිසා. ඒ කියන්නේ ඔය එක එක ස්වරවල සංඛ්‍යාතය වෙනස්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සා කියන ස්වරයේ සංඛ්‍යාතය හර්ට්ස් 256යි. එතකොට රී, ගා, මා, පා, දා, නී කියන ස්වරවලට යනකොට ක්‍රමානුකූලව සංඛ්‍යාතය ආරෝහණය වෙනවා. එහෙම නැත්නම් වැඩි වෙනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා. එතකොට සංඛ්‍යාතය 90 ශබ්ද තරංගයේ සංඛ්‍යාතය 90 කනට දැනෙන සංවේදනය තමයි තාරතාවය කියලා අපි හඳුන්වන්නේ. ඊළඟට හඬේ සැර. හඬේ සැර කියලා අපි හඳුන්වන්නේ දැන් අපි මෙහෙම කියමුකෝ. ශබ්ද තරංගයක ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය. දැන් මම මේ කතා කරපු ශබ්දයේ කිසියම් වෙනසක් දකින්න ඇති ඔබ. ශබ්ද තරංගයේ ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය. ඒතර ශබ්ද තරංගයේ ගබඩා වෙලා තියෙන කියන කොටසෙදි මං ටිකක් අඩු ශබ්දයකින් ඔබට ශ්‍රවණය කරන්න ඇති. ශක්ති ප්‍රමාණය කියනකොට ශබ්දය වැඩි කරලා මම කතා කරා. ඒතර ඇත්ත වශයෙන්ම එතනදී උනේ මම ඒ ශබ්දයට ලබා දුන්නු ශක්ති ප්‍රමාණය වෙනස් කරා ඇත්ත වශයෙන්ම. එතකොට තරංගයේ ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය අනුව කනට දැනෙන සංවේදනය තමයි අපි හඬේ සැර, එහෙමත් නැත්නම් විපුලතාවය කියලා අපි කියන්නේ. සාමාන්‍යයෙන් ඔය ශබ්ද තරංගයක් ගත්තම එහි ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය අඩු නම් එහි විස්තරය අඩු වෙනවා. ශක්ති ප්‍රමාණය වැඩි නම් විස්තරය වැඩි. එහෙමනම් ශබ්ද තරංගයේ ගබඩා වෙලා තියෙන ශක්ති ප්‍රමාණය අනුව, එහෙමත් නැත්නම් තරංගයේ විස්තරය අනුව කනට දැනෙන සංවේදනයට අපි කියනවා හඬේ සැර කියලා. ඊළඟ ආදරණීය දොයපුතේ සංගීත භාණ්ඩ කීපයකින් අපි එකම ස්වරයේ වාදනය කළත් ඒ එක් එක් ශබ්ද අපිට වෙන්වෙන් වශයෙන් අඳුනගන්න පුළුවන්. ඒකට හේතුව තමයි ඒ එක් එක් සංගීත භාණ්ඩ වලින් නික්මෙන ශබ්ද තරංගවල තරංගයේ හැඩය වෙනස් වීම. තරංගයේ හැඩය වෙනස් වෙනකොට අපේ කනට දැනෙන සංවේදනයත් වෙනස් වෙනවා. මෙන්න මේ ගුණයට අපි කියනවා ධ්වනි ගුණය කියලා. ඒතර ධ්වනි ගුණය කියලා කියන්නේ ශබ්ද තරංගයේ හැඩය අනුව කනට දැනෙන සංවේදනය. එහෙමනම් ආදරණීය දුවේපුතේ අපි කතා කරේ ධ්වනියේ ලාක්ෂණික තුනක් පිළිබඳව. ඒ තමයි තාරතාවය, හඬේ සැර සහ ධ්වනි ගුණය. දැන් තාරතාවය කියන්නේ සංඛ්‍යාතේ මත රඳා පවතින රාශියක්. ඒ වගේම ධ්වනි ගුණය කියලා කියන්නේ තරංගයේ හැඩය අනුව වෙනස් වෙන ගුණයක්. ඒ වගේම හඬේ සැර කියලා කියන්නේ ශබ්ද තරංගයේ ගබඩාවල තියෙන ශක්ති ප්‍රමාණය, එහෙමත් නැත්නම් තරංගයේ විස්තරය අනුව කනට දැනෙන සංවේදනය. ඉතින් අපි ඔය කතා කරේ ප්‍රධාන ධ්වනි ලාක්ෂණික තුනක් පිළිබඳව. ඒ වගේම ඔබ දන්නවා ඇති මේ ධ්වනි තරංග අපි භාවිත කරන්නේ මොනවටද කියලා. ඇත්ත වශයෙන්ම ධ්වනි තරංග අපි භාවිත කරනවා තොරතුරු සන්නිවේදනයේදී. දැන් අපි මේ කතා කරනකොට ධ්වනිය වැදගත් වෙනවනේ. ඒ වගේම තමයි ওই සමහර ධ්වනි තරංග තියෙනවා අපේ කනට සංවේදී වන සහ අපේ කනට සංවේදී නොවන විදියට. සාමාන්‍යයෙන් අපේ කනට සංවේදී වෙන්නේ හර්ට්ස් 20ත් හර්ට්ස් 20000 අතර පරාසයේ තියෙන සංඛ්‍යාත පරාසයේ තියෙන ධ්වනි තරංග පමණයි. ඔය හර්ට්ස් 20ට වඩා අඩු ශබ්ද තරංග අපේ කනට ශ්‍රවණය කරන්න හැකියාවක් නැහැ. ඒවට අපි අදෝ ධ්වනි තරංග කියලා හඳුන්වනවා. ඒ වගේම ශබ්ද තරංගයක සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි නම් ඒ ශබ්දත් අපිට ශ්‍රවණය කරන්න හැකියාවක් නැහැ. එවැනි ශබ්දවලට අපි අතිධ්වනි තරංග කියන නම පාවිච්චි කරනවා. ඔය අතිධ්වනි තරංග වල වැදගත් ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි කිසියම් ඝන මාධ්‍යයක් තුලින් ගමන් කළාට පසුව ඒවා නැවත වායු මාධ්‍යයකට ඇතුළු වෙන්නේ නැහැ. අන්නොය කියන ගුණේ පාවිච්චි කරලා මේ අතිදොහනි තරංග බොහෝ වෙලාට යොදා ගන්නවා ඔය ගොඩනැගිලිවල ඒ වගේම කුළුණුවල තිය කඩතොළු එහෙමත් නැත්නම් පිපුරුම් වගේ දේවල් අඳුර ගන්න. ඒ වගේම අතිදොහනි තරංග භාවිත කරනවා නාවික ගමනාගමනයේදී මුහුදේ ගැඹුර සොයා ගැනීමට ඒ වගේම මහලු රැහැන් නැති තැන් හඳුනා ගැනීමට ඒ වගේම කිසියම් බාධකයක් ඇති බවක් හඳුනා ගැනීමට ඔන්න ඔයගේ අවස්ථාවල අපි මේ අතිධ්වනි තරංග භාවිත කරනවා ගොඩක් වෙලාවට නාවික ගමන්වලදී. එතකොට නාවික ගමන්වලදී නැව්වල භාවිත කරනවා ප්‍රතිධ්වනි මානය කියලා උපකරණයක්. මේ ප්‍රතිධ්වනි මානේ භාවිත වෙන්නේ ගොඩක් වෙලාවට මේ අතිධ්වනි තරංග. එතකොට අතිධ්වනි තරංගයේ ගමන් කරලා ඒ පරාවර්තනය වෙලා එන කාලය අනුව කොපමණ දුරක් ගමන් කරාද කියන එක හොයාගෙන මුහුදේ ගැඹුර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අතිධ්වනි තරංග තවත් භාවිත කරන අවස්ථාවක් තමයි වකුගඩු වල එහෙමත් නැත්නම් මුත්‍රාශයේ ගල් ඇතුණු අවස්ථාවකදී ඔය කැල්සියම් කාබනේට් කියන ස්පටික රසායනික සංයෝගය ස්පටිකීකරණය වුණාම අපි කියන වකුගඩුවේ ගල් එහෙමත් නැත්නම් මුත්‍රාශයේ ගල් හැදුණා කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී වකුගඩුවේ හෝ මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමට භාවිත කරන ලිතෝ ට්‍රිප්සි ක්‍රමය කියලා ක්‍රමයක් තියෙනවා. ලිතෝ ට්‍රිප්සි ක්‍රමය. මෙන්න මේ ක්‍රමයේදී අතිධ්වනි තරංග භාවිත කරනවා. ඉතින් ආදරණීය දුවේ පුතේ, ඔය අතිධ්වනි තරංගවල භාවිත පිළිබඳව ඔබ හොඳ අවධානයකින් යුක්ත විය යුතුයි. මොකද හේතුව අතිධ්වනි තරංග පිළිබඳව අපේ විෂය නිර්දේශය තුළ මේ ඒකකයේ තුළ කතා කරන නිසා. ඒ වගේම තමයි මේ තරංග ගත්තම දැන් අපි මේ කතා කරගෙන ආපු මේ තරංග කියන කොටසෙදී තව තරංග වර්ග තියෙනවා සමහරලාට අපිට විනාශකාරී විදිහට එහෙමත් නැත්නම් අපිට හානිදායක විදිහට ක්‍රියාත්මක වෙන. දැන් අපි මෙච්චරලා මේ ප්‍රයෝජන ගැන කතා කරා වගේම මේවයි හානිදායක පැත්තත් අපි පොඩ්ඩක් කතා කරමුකෝ. ඔබ දන්නවා සූර්යාගේ සිට එන අහිතකර පාරජම්බූල කිරණ පිළිබඳව. දැන් සූර්යාගේ සිට එන සමහර පාරජම්බූල කිරණ අපේ ඕසෝන් ස්තරය මගින් පෘථිවිය මතට එම වළක්වනවා. නමුත් ඕසෝන් සිදුරක් ඇති වුණොත් එහෙම ඒ කිරණ පෘථිවියට ළඟා වෙනවනේ. එතකොට අපේ විවිධ විකෘතිතාවයන් ඇති වෙන්න පුළුවන්. සමේ පිළිකා ඇති වෙන්න පුළුවන්. ඇසේ සුද ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වෙන්නත් පුළුවන්. අන්න ඒ වගේ භයානක තත්ත්වයක් තියෙනවා. ඒ වගේම ඔය ඔබ දන්නව ඇති අපේ ශරීර අභ්‍යන්තරයේ නිරීක්ෂණය කරන විවිධ උපකරණවල මේ කිරණ වර්ග භාවිත කරනවා. ඒවා වැඩි වශයෙන් යොදා ගැනීම නම් එච්චර අපේ සෞඛ්‍යයට හොඳ නැහැ. සමහර කිරණ වර්ග අපේ සෛලවල විවිධ විකෘතිතාවයන් ඇති කරනවා. ඒ වගේම අපේ සෛල සමහර සෛල විනාශ කරනවා. ඒක නිසා එවැනි තරංග වලට අපි නිරාවරණය වෙන එක හොඳ දෙයක් නෙවෙයි. සමහර අවස්ථාවල අපිට ඒ වගේ කිරණවලට නිරාවරණය වෙන්නත් සිද්ධ වෙනවා. නමුත් නිතර නිතර එවැනි කිරණවලට නිරාවරණය වීම සුදුසු නැහැ. ඊළඟ දේ තමයි ඔබ දන්නවා ඇති සුනාමි රළපහර පිළිබඳව. සුනාමි රළපහරක් කියලා කියන්නේ ඉතා විනාශකාරී තරංග විශේෂයක්. පොළොවේ ඇතිවුණු භූකම්පන තරංගයකින් මුහුදේ තියෙන ජලයේ ශක්තිය ලැබුණම සුනාමි රළපහරක් විදිහට පොළොවට එන්න පුළුවන්. ගොඩබිමට එන්න පුළුවන්. ඒක නිසා සුනාමි රළ පිළිබඳව ඔබ දන්නවා ඇති ඒවයින් විශාල හානියක් සිදු කරන්න පුළුවන්. එතකොට ආදරණීය දුවේ පුතේ, අපි ඔය අද දවසේදී කතා කරේ මේ තරංග කියන්නේ මොනවද? ඒ වගේම තරංගවල වර්ග මොනවද? ඒ තරංගවල විවිධ ලක්ෂණ මොනවද? ඒ තරංගවලට උදාහරණ මොනවද? ඒ වගේම තරංගයක මිනුම් පිළිබඳව, ඒ වගේම ධ්වනි තරංග පිළිබඳවත් අපි කතා කරා. ධ්වනි ලාක්ෂණික පිළිබඳවත් කතා කරා. එතකොට මේ තරංගවල භාවිත විද්‍යුත් චුම්බක තරංග වෙන්න පුළුවන්, ධ්වනි තරංග වෙන්න පුළුවන්, අතිධ්වනි තරංග වෙන්න පුළුවන් නේද? ඒ විවිධ තරංගවල භාවිත මොනවාද කියන එක පිළිබඳවත් අපි කතා කරා. එමනං ආදරණීය දුවේ පුතේ ඔබ අද දවසේදි මේ ඉගෙනගත්ත කරුණු පදනම් කරගෙන ඉදිරියේ වෙන සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතා විශිෂ්ට ඉහළ සාමාර්ථයක් ලබා ගනී කියන අපේක්ෂාව මා තුළ තියෙනවා. ඒ වගේ ඉතා ඉහළ විශිෂ්ට සාමාර්ථයක් ලබාගෙන උසස් විදියට සාමාන්‍ය පෙළ සමත් වෙලා ඉහළට යන්න වරම් ලැබේවා කියලා මා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී මගේ පාඩම අවසන් කරනවා. ඔබ හැමෝටම සුබ දවසක් වේවා.
ආදරණීය දුවේ පුතේ, අද දවසේ 11 ශ්‍රේණියේ විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ හේන්නාරංගල මහවිද්‍යාලයේ දුෂාන් විජේසිංහ ගුරුපියාණන්.
ඌවේ කුරු කෙතර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැප.